මේකටව කරගෙන යන ලබේ දේශනා මාර්ගය තව දේශනා අධිපත්‍ය කියන දේ. මේ ප්‍රතිනේ මේ ආච දහස්සෝ පරික්කත කියන කොටසයි විස්තර කලේ 10 වසරෙන් වලින් දෙවිසෙන් සාදා කරනවා කියන කොටස. දහස්වයක් වශයෙන් හෝ 10ක් වශයෙන් හෝ 18ක් වශයෙන් දෙකේන් ක්‍රියාකාරයෙන් උදේ අද නිසා යන්නේ දෙන්නේ ආයතන සෝප පරික්කතේ කියන එක ආත්ම වශයෙන් වලින් දෙවිසෙන් සාදා කරනවා කියන එක. මේ ආත්ම පිළිබඳව මේ ප්‍රථමයේ මම ධර්මයේ දේශනාව පිළිපတ် කරපිනවා. ඒ කියන මෙම සූත්‍රයටත් ඒක අදාළ වෙන නිසා ඒ ආත්ම ගැන දැන් අපේ මේ දේශනාව දීපත් වෙන බලාපොරොත්තු වෙයි. අනිත්‍යස්කන්ධ ධර්මයන්ම තමයි මේ ආත්ම වශයෙන් විස්තර කරන්නේ. භවනා කරන විවිධ පුද්ගලයන්ද විවිධ ආකාරයේ අවබෝධයන් තුළින් තමයි සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. සමහර විට පංචස්කන්ධ ධර්මයන් වශයෙන් හරියට අවබෝධ කරගෙන භාවනා කරන විට ඒකෙන් ඉතාම පහසුවෙන් ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙනවා. ඒකේ ඇයිද හොඳට තේරෙනවා. හොඳට අවබෝධයක් පැහැදිලිව තේරෙනවා. සමහර විට පංචස්කන්ධ ධර්ම වලට වඩා පැහැදිලි වෙයි. හොඳට අවබෝධයද පැහැදිලි වශයෙන් තේරෙනවා 16ක් වශයෙන්. නැත්නම් 12ක් වශයෙන් එහෙමත් නැත්නම් 18ක් වශයෙන් බලන්නේ. මේ එකකින් ප්‍රයෝජනයක් ගන්නට සමහර විට බෑ. එයිම ආයත සමහර විට මේ ආයතන වශයෙන් වර්ධන භාවනා කරන එක තුළින් ඒක හොඳ ප්‍රතිඵල ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒකත් වැඩි අර 10ක වශයෙන් දක්නවට වඩා පංචස්කන්ධ ධර්ම වශයෙන් දක්නවට වඩා මේ ආයතන වශයෙන් දැකීම මේකට පහසුවෙන් හොඳින් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ සෑම ආකාරයකින්ම අපි කරන්නට පුළුවන් වෙනවා නම් ඒක තමයි වඩා හොඳ. ඒකට මේ ආයතන කියන වචනේ තේරුම මේ පළමෙන්ම කියන්නම්. අපි මේ සිංහලෙන් කතා කරනකොට කියනවා ශිල්ප ආයතනය, කලා ආයතනය, ධර්ම ආයතනය. ඔය වගේ වචන අපි පාවිච්චි කරනවා. යම් කිසි දෙයක් තිබෙන තැන, රැස්වෙන තැන, උගන්වන තැන වැනි අක්ෂයක් තමයි ඒ ශිල්ප ආයතන වැනි ඒ වචනවල තියෙන ආයතන කියන එකේ අර්ථය. ශිල්පය උගන්වනවා, නැත්නම් ශිල්පයේ කලාව උගන්වනවා කලා ආයතනය කියනකොට. එතකොට මේ කලාව ඉගෙන ගන්න අය රැස් වෙනවා, කලාව දන්න අය රැස් වෙනවා. ඒ අර්ථයෙන් තමයි කලා ආයතනය. ඒ වගේ අපේ මේ අනකරණාසාදී ආයතන වලට ආයතන කියන්නේ චිත්ත සංස්කාර ධර්ම, නැත්නම් චිත්ත චෛතසික ධර්ම ගලා යාමට හේතු වෙන, නැත්නම් ඒක ගලා යාමට උපකාර වෙන පවස්නා ස්ථානය කියන අර්ථය. ඒකත් මේ ආයතන වර්ග දෙකක් තියෙන බව බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ත්‍යාගචිකාණී ආයතන වේදිකබ්බාණී, ත්‍යාගාරාමී ආයතන වේදිකබ්බාණී කියලා මේ සූත්‍රයේ නෙවෙයි වෙනස් සූත්‍රවල තියෙනවා. සලාඥ විභංගල් යනි සූත්‍රවල ඒක දක්වලා තිබෙනවා. අධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. ඒකත් දතේතිය. ඒ වගේම බාහිර ආයතන හයක් තියෙනවා. ඒකත් දතේතිය කියන එකයි ඉන්නේක් තියෙන්නේ. ඒ අධ්‍යාත්මික ආයතන හයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වන්න කරනවා. චක්ඛ ආයතන, සෝත ආයතන, ධන ආයතන, දිව ආයතන, කාය ආයතන, මන ආයතන කියලා. බාහිර ආයතන කියනකොට උන්වහන්සේ පෙන්වන්න කරන්නේ රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්ම ආයතන කියලා. ඒකට ඇහැ අපි ගත්තොත් ඇහැට පාලියෙන් කියන්නේ චක්ඛු කියලා. මේ චක්ඛු කියන වචනේට ආයතන කියන වචනේ එකතු කළාට පස්සේ චක්ඛ ආයතනය කියලා හැදෙයි. ඒ වගේම කනට සෝත කියලා කියනවා. ඒ සෝත කියන වචනේට ආයතන කියන වචනේ එකතු වුණාට පස්සේ සෝත ආයතනය වෙනවා. මේ විදිහටමයි නාසයට ගහන ආයතනය කියන එක, දිවට දිව ආයතනය කියන එක, කයට කාය ආයතනය කියන එක, මනසට මන ආයතනය කියන එක සැදී තිබෙනවා. එතකොට ඒ ආධ්‍යාත්මික ආයතන හයක් වශයෙන් ප්‍රකාශ කරලා මේ බුදුරජාණන් වහන්සේක දසවිතිය කියලා පෙන්වන්න කලේ මේවා පිළිබඳ තියෙන ආත්මීය සංඥාව, ආත්මයක් ඇත කියන හැඟීම දුරුකරණයීම සඳහා. මෙවන් යෑමට නම් ඒකාන්තයෙන්ම මේ සෑම ධර්මයක්ම ආත්ම නෙවෙයි, මම නෙවෙයි, මගේ නෙවෙයි කියන හැඟීමේ පිටත අනාත්ම සංඥාව අනිවාර්යයෙන් ඇති කරගත යුතුයි. ඉතින් විවිධ ආකාරයකින් මේ අනාත්ම සංඥාව ඇති කරගන්නට පුළුවන් විවිධ ආකාර තිබෙනවා. ඒකට මේ ආයතන වශයෙන් දැකීමත් ඒ තත්ත්වය අපලුද්ගත කරගන්නත් පුළුවන්. දැන් චක්ඛායතනය කියනකොට ඇහැම චක්ඛායතනයක් නෙවෙයි. සෝතායතනය කියනකොට කන්නම සෝතායතනයක් නෙවෙයි. අනිත් ඉන්ද්‍රියන්ටත් එහෙමයි. ඇහැට අපි කියනවා බොහෝ අවස්ථාවල පොත්පත් වල දැක්කන චක්ෂුන්දේ කියලා. චක්කු ද්වාර කියන, චක්කු වස්තු කියන, ඊළඟට චක්කු සම්පස්සායතන කියන, නැත්නම් චක්කු ආයතන කියන, චක්කු ප්‍රසාද රූපේ කියන විවිධ වචන දක්වලා තිබෙනවා ඒ තැනට සුදුසු පරිදි. දැන් චක්ෂුන්දේ කියන්නේ ඒක අධිපතිකම් කරන ඇහැ රූපයෙන් බැලීම සඳහා. ශරීරයේ වෙන කිසිම කොටසකින් රූප දකින්නද බෑ, එහෙන් පමණයි රූප දකින්නද පුළුවන් වන්නේ. ඒක නිසා රූප දැකීමට ඇහැ අධිපතිකම් කරනවා. අනිත් එක ඇහැ ස්වරූපයෙන්ම තමයි අපිට ඒ රූපේ දැකීම නිසා පහළ වන චක්ඛුඥාන තිතේ ස්වරූපය ඇති කරගන්නට පුළුවන් වන්නේ. දැන් ඇස් පෙනෙනකොයි ඇස් ඒතරම් හොඳට පෙනෙන්නේ නැති කෙනෙකුයි දෙන්නම එකම රූපයක් දැස බලනකොට ඇස් පෙනෙන එකනා දකින රූපේ නෙවෙයි ඇස් නොපෙනෙන ඇස් පෙනීම බොහෝ අඩු කෙනෙක් දකින. සමහරට තියෙන තත්ත්වෙත් නෙවෙයි වෙනස් ස්වරූපෙන් එයා දකින. මොකද ඇහැ අධිපතිකම් කරන ඒ චක්ඛුඥානයේ ස්වරූපය ඇති කර දීම සඳහා. එතකොට ඒක නිසා තමයි ඉන්ද්‍රිය කියන්නේ. කන කියන්නේ එහෙමයි ශබ්ද ඇසීම සඳහා අධිපතිකම් කරනවා. ශරීරයේ වෙන කිසි කොටසකින් මේ ශබ්ද අසන්නට බෑ. ඒක නිසා ශෝත ඉන්ද්‍රිය කියන්නේ. අනිත් ඉන්ද්‍රියනොත් එහෙමයි ගහන ඉන්ද්‍රිය, දිව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන්නේ. එතකොට මේවටම තියෙනවා ඇහැටම ඒ චක්කු ප්‍රසාද රූප කියලා. කනට ශෝත ප්‍රසාද රූප, නාසයට ගහන ප්‍රසාද රූප ආදී වශයෙන් ප්‍රසාද රූප වශයෙන් මේවා හැඳින්වෙනවා. ප්‍රසාද රූපය කියන්නේ උපමට්ටම් ගතිය. කියන එකයි ප්‍රසාද කියන එකේ අර්ථය. එතකොට ඒ උපමට්ටම් ගතියෙන් යුතු රූපය කියන එකයි ප්‍රසාද රූපය කියන්නේ. ඒක හැදිලා තියෙන අර ඕනෑම පණ ඇති පණ ඇති රූපයක් ඇදී ඇති පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරෙන් ඒකේ ඒක නිසා හේතු උපාදාය රූපයක් තමයි ප්‍රසාද රූපය කියන්නේ. එතකොට ඇහි කලින් ක්‍රියාව මැදී රූප ස්ථතහන් වැඩිමත සුදුසු මට්ටමට කොහොමද උපමට්ටම් යටිය තියෙන්නේ. මෙන්න මේ උපමට්ටම් රටේ තමයි චක්ක ප්‍රසාද රූපය කියන්නේ. මුළු ඇහැටම නෙවෙයි අපි සාමාන්‍යයෙන් ඇහැ කියලා කතා කරනකොට මේ අපේ ඇහැට පේන ඕ මුළු ඇහැම ගණන් ගන්නවා. එහෙම නෙවෙයි චක්කු ප්‍රසාද රූපේ කියනකොට අර කලින් ගියාව සම්මිතිය අර කලින් ගියාවේ තිබෙන ඒ ප්‍රසාද ගතිය විතරයි ගණන් ගන්න. ඊළඟට චක්කු ద్వාර කියන වචනේ භාවිතා කරනවා. චක්කු ద్వාර කියන්නේ දොරටුව කියන එක. යමක් යමෙක් ඇතුල් වෙන පිට වෙන තැනකට දොරටුව කියලා කියනවා. එතකොට මේ ඇහැතුලින් තමයි රූප දැකීම නිසා පහළ වෙන සිතිවිලි ගලාගෙන යන්නේ. ඉතින් ඒ වගේම ඇහැට නිසා තමයි අර රූපේ ඇතුල්වන්නේ. රූපේ නිමිත්ත ඇතුල්වන්නේ ඇහැ ඉස්සරහ. ඒක නිසා ద్వාර කියන්නේ අනිත් ඉන්ද්‍රයන්ට තේ විදිහට ద్వාර කියන වචනේ කියන්නේ. අර චක්කු ධාතු කියලා ප්‍රකාශ කරන දහ. ඒ චක්කු ධාතු කියන්නේ සත්‍යයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, පොදු ධාතු මාත්‍රයක් පමණයි කියන අර්ථයෙන්. එතකොට ඇහැ තුළ තියෙන අර මූල ධාතු හතරසා එයින් ඇටිච්චි ඒ නිසා ඇටිච්චි උපාදාය රූප කොට ධාතු කොටවක් පමණයි. මම කියලා හිතුවට, මගේ කියලා හිතුවට, මේ ඇහැ සත්‍ය පුද්ගලයෙක් කියලා හිතුවට එහෙම එකක් ඇහැ තුළ නැහැ. ඒකයි චක්කු ධාතු කියන්නේ. ඊළඟට චක්ඛායතනේ කියනවා, නැත්නම් චක්කු සම්පස්සාවතනේ කියනවා. චක්ඛායතනේ වෙන්නට නම් ඇහැට රූපයක් සමෝහන්නට ඕනේ. සමෝහනාට පමණක්මදී ඒ සායත රූපේ හමුණාට පස්සේ ඒ දකින්නද රූපයේ පිළිබඳ මොනෝහරි සිටිවිධර්ම ටිකක් ඇති වෙන්නට ඕනේ. ඒ සිටිවිධර්ම ඇති වෙනකොට තමයි ඒක චක්ඛායතනයක් බවට පත් වෙන්නේ. දැන් මෙයාගේ නාසයේ තිබෙනවා. නාසයේ තිබුණාට කිසිම ගඳ සුවඳක් දැන් ඉන්නේ නැත්නම් ඒක කිසිම ගහන ආයතනයක් බවට ඒ නාසයේ පත් වෙන්නේ නැහැ. නාසයේ ගහන ඉන්ද්‍රිය පවතිනවා. නමුත් ආයතනයක් බවට පත් වෙන්නට හැකියාවක් නැහැ. මොකද ඒකට අරමුණු වන ගඳ සුවඳනේ. ඒ වගේම මෙයාගේ දිව දැන් තිබෙනවා. දිව තිබුණාට ඒක දිව ආයතනයක් පමණයි. ඒක දිව ආයතනයක් බවට පත් වෙන්නේ මොකද කිසිම රසක් ගෑන්න ඒ පිළිබඳ කිසිම සිතිවිල්ලක් ඇති නොවන නිසා. එහෙම නෙවෙයි මේ අවස්ථාවේදී කනට මේ ශබ්ද කොට වැඩිම නිසා මේවා ගැන දැනීම පහළ වෙනවා, සිතේක පහළ වෙනවා. ඒක නිසා මේ කන සෝත ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේවා මනසින් දකින නිසා මන ආයතනයක් මේ විදිහේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට නම් මේ ආයතන භාවයට මේ ඉන්ද්‍රිය සංඥාන් පත්වන්නට නම් බාහිර අරමුණු තිබෙන්නට ඕනේ. බාහිර අරමුණු තිබුණත් පමණක් මදී. ඒ බාහිර අරමුණු තමන්ගේ ඉන්ද්‍රියන්ට හමු වුණාට පසුව ඒ පිළිබඳ සිතිවිලි ගලා යාමක් ඇති වෙන්න ඕනේ. එනිසා බුදුරජාණන් වහන්සේ සලාකන නිරෝධය ගැනීම කතා කරනකොට වෙන සූත්‍රයක දක්වා තිබෙනවා සේ ආත්මේ වේදබ්බේ යත්ථ සක්කොන්ත නිරුද්ධේ රූප සංඥා නිරුද්ධේ ආදී වශයෙන් මෙහිම ආත්මයක් කියන මහන්නේ ඒක දැක ගන්න ඇහත් නිරුද්ධ වෙනවා ඇහැ නිසා ඇහැට රූප පෙනීම නිසා ඇතිවෙන රූප සංඥා නිරුද්ධ වෙනවා ඒ වගේම කනත් නිරුද්ධ වෙනවා කන නිසා පහළ වෙනවන ශබ්ද සංඥාවක් ඒ ශබ්ද සංඥාවක් නිරුද්ධ වෙනවා මේකේ ඉන්ද්‍රිය හයතන කියනවා ඉන්ද්‍රිය හයේම නිරෝධය ගැන කතා කරනකොට සලආතන නිරෝධය ගැන ප්‍රකාශ කරනකොට ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දෙන්නකොට වදාළයි ඒකෙන් මත්ද පැහැදිලිවම තේනවා මේ ආයතන කියන එකට බාහිර අරමුණු හමු වීම තුළින් සමාගයේ සිත තුළ චිත්ත සංස්කාර ධර්ම ප්‍රතිවිධ ධර්ම ගලන්න තෝරන නැත්නම් ඒවා ආයතන බවට පත් වෙන්නේ මේකම චක්ක සම්පස්ස ආයතනය කියලා කතා කරනවා මෙතෙන්දී සක්කායතනේ සහ චක්ක සම්පස්ස ආයතනය අතර වෙනසක් තියෙනවා චක්ක සම්පස්ස ආයතනය කියන්නේ ඇහැට රූපයක් දැක්වාට පසුව ඒ දැකීම නිසා චක්ක සම්පස්සය තියෙනවා ඒ නිසා පහළ වෙනම යම් කිසි සිතිවිලි ධර්ම රාශියක් අන්න ඒ සිතිවිලි ධර්ම ඔක්කොම තමයි චක්ක සම්පස්ස ආයතනය කියන්නේ චක්ක ආයතනය කියනකොට ඇහි තියෙන රූප කොටස සංගායකට ඇතුළත් වෙනවා චක්ක සම්පස්ස ආයතනය කියනකොට නාම ධර්ම ටික ප්‍රමාණය ගණන් ගන්නේ එතකොට මෙතන මේ විදිහට හැපිලිබන්දව පාවිච්චි කරන ලබන පොත්පත්වල දැක්වෙන වචන රාශියක් තිබෙනවා මේ අතරින් අපි මේ ආයතන ගැන කතා කරන්නේ චක්කායතන, සෝතායතන ආදී ආයතන හය පිළිබඳව. එතකොට චක්කායතනයක් වීමටම මා කියවා ඇහැට දුනු පමණින් බෑ. ඇහැට රූපයක් දැකලා සිතින් නියැතිනද. ඇහැට පෙනෙන රූපවලට කියන්නේ රූප ආයතන කියලා. දැන් බාහිරාමී ආයතන ආදී වේදිකබ්බාන් කියලා බුදුහාමුදුරුවෝ දැක්වේ ඒක. ඇහැ තමන්ගේ දෙයක් කියලා හිතනවා නම් මේ සම්මත වශයෙන් කතා කරනකොට තමන්ගේ කියලා ප්‍රකාශ කරන්නේ සම්මුති වශයෙන් පිටලයෙන් කියන්න වෙනවා. එතකොට ඇහැ කියන එක අධ්‍යාත්මික දෙයක් වශයෙන් බලනවා නම් ඇහැට පෙනෙන රූප බාහිර දේවල් කියලා ගණන් ගන්නේ. මේ නිසා බාහිර ආයතන කියනකොට ඇහැ සම්බන්ධයෙන් කතා කරන විට රූපය බාහිර ආයතනයක්. ඒකට රූප ආයතනය කියනවා. ඒ රූපය පිළිබඳව විවිධ වචන දැක්වෙනවා. රූප, රූප ධාතු, රූප ආරම්මන, රූප ආයතන යැයි වචන එකේ තැන්වලට සුදුසු පරිදි යොදන්. රූප කියන්නේ ඇහැට පවන ආකාරයෙන් තියෙනවා දස්සන රූපයක් කියන එකට ඒවා පඨවි ආපෝ තේජෝ වායු ධාතු වලින් හැදිච්ච උපාදාය රූප හා උපාදාය රූපස් සහිත ඕනෑම රූප කොටස රූප කියන එකට අන්තර්ගත වෙනවා. මේක අපේ සියමිය හැට සමහර නොපෙනෙන්නට පුළුවන්. සියමිය හැට නොපුණා තෝ දිබ්බ චක්ඥානෙන් වාගේ දකින්නට පුළුවන් නම් දෙවියෝ රුද්දක් නියම අමනුෂ්‍ය වාගේ සත්වයෝ ඉන්න අපේ සියමිය හැට දකින්නට බැහැ. නමුත් ඒ අයගේ ශරීර බල ඔක්කොම රූප කොටසට යම් කරගත වෙනවා. ඒ වගේම මේ රූපයෙන්ම රූප ධාතු කියන වචනේ දාලා රූප ධාතු කියලා කතා කරනවා. මේක විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕනේ හැට පෙනෙන රූප අපි හඳුනා ගන්නා විවිධාකාරයෙන් මගේ දුව, මගේ පුතා, මගේ ගෙදර, මගේ කාර්යයක නැත්නම් තමන්ගේ ශරීරයේ බලලා මේ අත, මේ කකුල, මේ මම ආදී වශයෙන් විවිධාකාරයෙන් හඳුනා ගන්නවා. මෙතන මේ ඇහැට පෙනෙන රූප ඔක්කොම ධාතු වශයෙන් දකින එක තමයි වැදගත්. මොකද ඇහැට පෙනෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු අතර නිසා ඇතිවෙච්චේ වර්ණ රූපේ පමණයි. එතකොට ලෝක සත්‍යය එන්නේ මුලා වෙනවා මේවා ධාතු වශයෙන් සත්‍යයේ පුද්ගලයක් නොවේ කියන අදහස දන්නේ නැතිකම නිසා සත්‍යය ධාතු වශයෙන් දකින්නද බැරි නිසා මෙතන සත්‍යයේ සිටිනවා ය. නැත්තම් දරුවේ සහෝදර සහෝදරියේ සිටිනවා ය ආදී වශයෙන් මුලාවට පත් වෙනවා. ඒක නිසා ඇහැට පෙනෙන රූප ඔක්කොම ධාතු වශයෙන් දකින්නට පුළුවන් නම් ඒක සාමාන්‍ය හොඳයි. එතකොට රූප රූප ධාතු රූප ආරම්භන කියන වචනේ පාවිච්චි කරනවා. රූප ආරම්භන කියන්නේ ඇහැට අරමුණු වේ දේවල්. එතකොට අපිට ඇහැට රූපයක් දැක්කාට පස්සේ ඒක රූප ආරම්භනයක් වෙනවා. කන ශබ්දයක් ඇසුනාට පස්සේ ඒක ශබ්ද ආරම්භනයක් වෙනවා. මනසේට ගඳ සුවඳ ආවට පස්සේ ගන්ධ ආරම්භනයක් වෙනවා. එතකොට මේ ආරම්භන, රූප ආරම්භන, ශබ්ද ආරම්භන ආදී දේවල් ලෝකේ පවතිනවා. ඒවා පිළිබඳ අපගේ සිතේ පහළ වුණේ නැත්නම් ඒවා ආයතන බවට පත් වෙනවා. දැන් මේ විලාවේ ඕන තරම් ලෝකේ රූප තියෙනවා. ඉතින් අපිට මේ විලාවේ රූප දැක්සනේ වන්නේ. ඒක නිසා ඒ බාහිර ලෝකයේ තියෙන රූප එකක්වත් අපි අනුකල්පනා කරනකොට අපට රූප ආරම්භන දෙලා නැහැ. ඊළඟට දැන් අපිට තේනන රූප මේ වෙලාවේ මේ ධම්මයේ ශ්‍රවණය කරනවා නම් ඇස් දෙක අරගෙන නම් මේ ධම්මයේ ශ්‍රවණය කරන සම්හාරට මේ තියෙන නිරන්තරයෙන්ම දක්නට ලැබෙන මේ පොළොව මේ දීප්ති මේ දොරවල් ගැන දේවල් තේනවා. එනකොට කිසිම ආකාරයේ ඒ පිළිබඳ සිතිවිලි ගැනීම නැති වෙන්නේ. එතකොට මේ තේනන දේවල් රූප ආරම්භන බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒවා රූප ආයතන බවට පත් වෙනවා. ඒවා පිළිබඳ සිතිවිලි පහළවන්න ඕනේ. ඒ රූපයේ මේ එකක් හොඳ එකක් දර්ශන එකක් මොනම ආකාරයකින් හරි ඔය විදිහට සිතිවිලි ජනිත වෙන්න ඕනේ. ඒ සිතිවිලි ජනිත වෙන්නේ නැති ඒවා රූප ආයතන බවට පත් වන්නේ. එතකොට මෙතෙන්දී මේ පැහැදිලිව තේරුම් ගත යුතු කරුණ මොකක්ද? මේ බාහිර රූප ආරම්මණයක් වීමද නම් අපි අනුව බලන්නේ රූප ආරම්මණයක් වීමද නම් ඒ පිළිබඳ දැනීම පහළවන්නට ඕන, නාම ධර්ම පහළවන්නට ඕන. ඒ කියන්නේ චක්කු විඥානය ලැබුණාම ඒක එකපාරටම රූප ආරම්මණයක් වෙනවා. හැබැයි රූපය දැකලා ඒ කියන දැනීමක් ඇති වෙනකොටම ඒ දැකපු රූපය අපිට අනුව බලන අපානුව බලනට අපේ රූප ආරම්මණය. අපිට හමුණු රූප ආරම්මණය. නමුත් ඒ පිළිබඳ සිතිවිලි පහළ වුණේ නැත්නම් ඒක රූප ආයතනයක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ පිළිබඳ සිතිවිලි පහළ වුණාට පස්සේ තමයි ඒක රූප ආයතන බවට පත් වෙන්නේ. ඒත් මේ රූප ආයතන කියන ඒවා බාහිර ලෝකේ නෙවෙයි තියෙන්නේ කියන කරුණ දැන් තේරුම් ගන්න ඕනේ. දැන් බාහිර ලෝකේ තමයි ඇහැට පෙනෙන රූප තියෙන්නේ. නමුත් රූප ආයතන වෙනකොට සමංගයේ එකතුව සිතිවිලි පහළ වන්නේ කොහොමද? කනට ශබ්ද ඇහිලා සිතිවිලි ආවේ නැත්නම් ශබ්ද ආයතනයක් නැහැ ලෝකේ. ලෝකේ අනන්තවත් ශබ්ද තියෙනවා. ඒවා ඇහිලා ඒ පිළිබඳ සිතිවිලි ඇති වුණොත් පමණයි අපිට ඒවා ශබ්ද ආයතන බවට පත් වෙන්නේ. නාසයට දැනෙන ගඳ සුවඳක් වෙනම, දිවට දැනෙන රසක් වෙනමයි, කයට දැනෙන ස්පර්ශ හෝ මනසට දැනෙන විදාරම නෝය. ස්වરૂපයත් ඒකයි. ඒවා පිළිබඳ සිතිවිලි ඇති වුණොත් පමණයි ඒවා අපට ආයතන බවට පත් වෙන්නේ. නැත්නම් ඒවා අපේ ආයතන නෙවෙයි. එතකොට රූපාතන, සංඝාතන, ගන්ධාතන, රසාතන, පොට්ටබ්බාතන, ධම්මායතන වශයෙන් බාහිර ආයතන හයක් දක්වලා තිබුණාට මේවා සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ තමන්ගේ සංස්කාරය තුළ අධ්‍යාත්මික වශයෙන්. ඒක පැහැදිලිව තේරුම් ගත යුතුයි. දැන් එහෙනම් රූපයක් දකිනවා කියන්නේ තමන්ගේ සිතේ ටිකක් ඇති නැති වියම් වෙන දෙයක් නෙවෙයි. එහෙනම් රූපයක් දකිනකොට දැනීමක් පහළ වෙනවා චක්ඛු විඥාන සිත. ඊට පස්සේ රූපය හඳුනා ගන්නවා රූප සංඥා. ඊට පස්සේ රූපය පිළිබඳ හඳුනාගත්තු ආකාරයට අනුව වේදනාවල් ඇතිවෙනවා, සැප හෝ දුක් හෝ නැදහස් වේදනාවල්. ඊට අමතරව ඒ රූපයේ ලක්ෂණයි හොඳයි කියලා හරි ඇලිල බැඳිල හරි ආශාව ආදරේ හරි නැත්නම් තරහව ක්‍රෝධේ වගේ ඊර්ෂ්‍යාව වැනි දෙයක් හරි නැත්නම් තමන්ට ඒ නිසා දුක් වේදනාවක් ඇති වුණා නම් ගැටීමක් නුරුස්නා ගතියක් අමනාප ගතියක් හරි නැත්නම් ඒ රූපය දැකලා මේ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා හරි ඔය විදිහට කවර ආකාර හරි සිතින් ගියතියි. ඒ සිතේ තමන්ගේ සංසාරය තුළ ඔක්කොම ඇතිවන්නේ බාහිර රූපය කියලා නෙවෙයි. ඒතකොට රූපයක් දැකලා කවර ආකාරයෙන් හරි සිතිවිලි ජනිත කරගන්නවා නම් ඒ ඔක්කොම සිතිවිලි තමන්ගේ සිත තුළ පහළ වෙන නාම ධර්ම පමණයි. වෙන දෙයක් නෙවෙයි. රූපය තුළේ කිසිවක් නැහැ. අපි දුම ඇහැට ඉතාම ප්‍රිය රූපයක් තමන් ඉතා ප්‍රිය තැන දෙනකොට මේක දැනගින්න එක දැනගින්න ඒ වගේම එතන මෙන්න තමන්ට දැනෙන්නට බැරි ඒකම කැත විરૂපී රූපයකට එතන තිබෙනවා කිය. මේ රූප දෙකම දකිනකොට ඒ අර ප්‍රිය රූපේ දකින විට චිත්තස ප්‍රසන්න භාවයක් ඇති වෙනවා, මේක ප්‍රිය භාවයක් ඇති වෙනවා. අර අප්‍රිය රූපයේ විરૂපී රූපේ දකිනකොට ගැටීමක් ඇති නොවුවත් මේක දකින්නට ඉච්ඡා කැමැත්තක් ඇතිවන්නේ. එතකොට මෙතෙන්දි තේරුම් ගන්න තෝරන මොකක්ද? මේ ඇහැට රූපේ දැක්කාට පසුව හොඳ එකක් වුණත් නරක එකක් වුණත් අර චක්කු ප්‍රසාද රූපේ මේ රූපේ පිළිඹුව බැඳෙනවා, ඒක පිළිබඳ දැනීමක් ඇති වෙනවා. මේක ගැන ප්‍රිය භාවයක් හෝ නැත්නම් නුරුස්නා බැතියක් හෝ ඇති වෙන්නේ තමන්ගේ සිතක වෙන දෙයක් නෙවෙයි. එතකොට තමන්ගේ සිත තුළින් මේ தත්ත්වය අයින් කරගත්තා නම් ඉතාලම ඒ විરૂපී රූපයක් දකින්නට පුළුවන් කිසිම හිතේ කිසිම හැඟීමක් නැතුව. ඒ වගේම ඒ ප්‍රිය රූපයක් දකින්නට පුළුවන් හිතේ කිසිම හැඟීමක් නැතුව. මේ தත්ත්වය පැහැදිලිවම අවබෝධ කරගන්න මේවා තමන්ගේ සිත තුළ තියෙන සිතිවිලි ක්‍රියාදාමයන් විනා බාහිර ලෝකයේ රූපවල තියෙන දේවල් නෙවෙයි කියලා. රූපෝලේ පැත්තක රූප පාඩියේ තිබෙනවා. අපේ සිතින් තමයි මේ සෑම දෙයක්ම ඇති කරගන්න ලබන්නේ. එතකොට මේ මනුෂ්‍යා ගතිය අපමණ බලන්ට ප්‍රිය භාගයක් නැති බව ඔක්කොම තියෙන තමන්ගේ සිත තුළ. ඒ නැත්තම් ඒ බෑ රූපේ දැකලා ලස්සනයි හොඳයි ආදී වශයෙන් විතර ඒගෙන ප්‍රිය භාගයක් ඇතිවන්නේ තමන්ගේ සිත තුළ. රූපේ තුළ ඒ කිසිවක් නැහැ. දකින්න ලැබ රූපේ තුළ ඒ කිසිවක් නැහැ. එහෙනම් හරියට අපි මූණ බලන කණ්ණාඩියක් වගේ. මූණ බලන කණ්ණාඩියට ඕනෑම පිළිබිඹුවක් දැක්සෙනවා. ඊටාම පිරිසුදුයක් ඒකට වැටෙනත් ඒක දැක්සෙනවා. ඊටාම පිරිසුදු දෙයක් වුණත් දැක්සෙනවා. ඊටාක් ඇද්ද අපවිත්‍ර දෙයක් වුණත් නැත්නම් ඊටාම පිරිසුදු ලක්ෂණ සුවඳවත් දෙයක් ඇයි ඕන එකක් ඒක ඇතුළේ ගියාම පිළිබිඹුවක් වශයෙන් දිස්සෙනවා. කණ්ණාඩියේ කිසිවක් ගණන් ගන්නෑ මේ මගේ මේ කණ්ණාඩිය ඇතුලේ මේ පිළිබිඹුව දිස්සෙනවා කියලා. ඒ වගේ තමයි ඇහි තියෙන චක්කු ප්‍රසාද රූපයේ කිසිවක් ගණන් ගන්නෑ. චක්කු ප්‍රසාද රූපේට බාහිර රූප අරමුණ හමු වුණාට පස්සේ ඒක පිළිබඳ ඇතුළේ තියෙන ලාංඡනය වැටෙනවා. ඒක තමයි අපි දැනීමක් බවට පත් කරගන්න ලබන්නේ. එතකොට ඒ තත්ත්වයේ හරියටම අවබෝධ වෙනවා නම් මේ බාහිර ලෝකයේ රූප පිළිබඳව ඇහැට පෙනෙන රූප පිළිබඳව වගේම කනට ඇහෙන ශබ්ද නාසයෙන් යන ගඳ සුවඳ ආදී අරමුණු පිළිබඳව සමාජයේ සිට තුළ යම් ආකාරයකින් නිරුක්ෂණාගතියක් සමනාපයක් එපා වීමක් නැත්නම් ඒක කෙරෙහි ඇලීමක් බැඳීමක් ආසාවක් වෙන කවර දෙයක් සිට ඇති වුණත් මේ සියල්ලම සමාජයේ සිට තුළ පහළ වන සිටිවිලි ධර්ම හැර වෙන දෙයක් නෙවෙයි. මේ සිටිවිලි ධර්ම ටික ඔක්කොමම අයින් කරගත්තා නම් එහෙම එතකොට මේ අරමුණු දෙහා කිසිම කරදරයක් නැතුව කිසිම මානසික වේසක් පීඩාවක් අර විදිහට නුරුස්නා ගතිය සම්මනා ප්‍රාමනා භාවයක් මොකක්වත් නැතුව මේ බලන්නේ නේකුවා. ඒකට ප්‍රිය රූපයත් එකයි අප්‍රිය රූපයත් එකයි දෙකම එකම එකක් වාගේ තේන්නේ. මෙන්න මේ සත්‍යය එකක් නොවනින් යුතුව කල්පනා කරලා අවබෝධ කරලා සමංගේම සිතකින් ඇති කරගන්න බලන්න. එහෙම ඇති කරගන්නකොට සමන්ත තේරෙන්න ඕන ඒ බාහිර රූප සද්දාදී අරමුණු තුළ මේ කිසිවක් නැ සමාගයේ සිටේ තියෙන නොදස්කමට සමා විශ්ෙන්න මේවා සුචිතතුලින් ඇති කරගත්තා. ඊට අමතරව දැන් මේ රූපාරම්මණ ගැන අපි කතා කරන්නේ ඇහැට පෙනෙන රූපාරම්මණ ගැන. මේ ඇහැට පෙනෙන රූපාරම්මණ කියන ඒවා සමන්ගේ සිටේ ධම්ම විතරයි. වෙන මොකක්වත් නෑ. ඇහැට රූපයක් දැක්කයි පිළිබඳ සිටේ ඇති වෙනවා. ඒ සිටිමිණි ඇති වුණේ නැත්නම් ඒ රූපේ අපි කියන බව දන්නේ නෑ. අපිට ඇහැට රූපයක් පෙනෙන සිටිවිලිය තියෙනවා. සිටිවිලිය තුනේ නැත්තම් අපිට ඒ රූප ලෝකයේ තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ බාහිර රූප කියන්නේ තමන්ගේ සිටිවිලි ධර්ම ටිකක් ඇති නැති යාම පමණයි කියන අවබෝධය ඇති කරගන්න. බාහිර ශබ්ද කියන්නේ තමන්ගේ සිටිවිලි ටිකක් ඇති නැති යාම පමණයි. ගන්ධ සුවඳ රස ස්පර්ශ මනස දැන් අරමුණු මේ ඔක්කොම සිතේ ධර්ම ඇති වී නැති වී යන පමණයි. ඒ හැර වෙන දෙයක් ලෝකේ නැහැ. එහෙම වෙනවා ඒක හැබැයි අවබෝධයෙන් වෙනවනම් සමන්ද තේනවා මේ බාහිර අරමුණු වල කිසිම වැදගත් භාවයක් නැහැ කියලා. අපි අපේ සිතිනේ මේ වැදගත් භාවය අගය අදි ඒකට දාන. ඒක නිසා ඒක හරියට තේරෙනවා. තේරුම් ගත්තාට පස්සේ ඕනෑම බාහිර අරමුණක් දෙස බලනකොට ඇහෙන් රූපයක් දෙස බලනකොට ටිකක් නෝනින් මෙතන බලන මේ මගේ සිත තුළ සිටින ටිකක් ගැටීමේ වෙන දෙයක් මෙතන නෑනේ කියලා. ලස්සනයි කියලා හිතුවත් එකයි, කැතයි කියලා හිතුවත් එකයි, ඒක පිළිබඳ දේශයක් ඇති වුණත් එකයි, කාබ්යක් ඇති වුණත් එකයි, ඔක්කොම තමන්ගේ සිතේ ධර්ම ටිකක් ඇතේන තියාම වෙන දෙයක් නෙමෙයි. එතකොට ඒ සිතේ ඇතිවිලා නැතිවෙනාට පස්සේ නැතිවෙලා යනවා. ඊට පස්සේ මොකක්වත් ඉතුරු වෙනවා. එකම සිතිවිලි ඇතිල නැතිලයි කියන්නේ කියලා ඔකේට කිසිම හරයක් වටිනාකමක් නැහැ. මොකද දැන් සිතිවිල්ලක් ඇතිවෙනවා ඊට පස්සේ ඒක නැති වෙනවා. ඔකෙත් නැති වෙනයි කියලා අපිට ඇති වැඩක් නෙමෙයි. අපි හිතුව කෙනෙක් දැකලා ලස්සනයි කියලා සිතක් ඇති වෙනවා කියන්නේ ඒ සිත ඇතුළේ නැති වුණා නැති වුණා. ඊට පස්සේ ඉතින් ඒකෙන් කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් ওই ඇතිවෙන නැතිල ගිය සිතිවිලි මාත්‍රේ ඇති වුණායි කියලා කිසිම වටිනාකමක් අගයක් තියෙනවා. කිසිම හරයක් වටිනාකමක් නැහැ. ඒ වගේ තමයි මේ අර ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පස්සේ පහළ වෙන සෑම සිතිවිල්ල. ඒ සෑම සිතිවිල්ලක්ම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, නිරුද්ධ වෙයි, නැති වෙනවා යනවා. ඊට පස්සේ ඒක ගන්නට කිසිම දෙයක් නෑ. මේ සත්‍යය තේරෙනවා නම් හරියට කිසිම රාගයක්, කිසිම ද්වේෂයක් නැතුව ඕනෑම අරමුණක් දැක බලන්න. මොකද හේතුව මේ තමන්ගේ සිත තුළ සිතිවිලි ඇති වෙන එක නැති වෙන එක නේ ඔක වෙන දෙයක් නැහැ කියලා තමන්ට අවබෝධ වෙන නිසා කෙනෙක් දැකලා තරහ සිතක් ඇති වෙලා වෛර සිත ඇති වෙලා කෝධ සිත ඇති වෙලා ඒ පිළිබඳ මොනවා හරි කයින් හරි හිතෙන් හරි වචනයෙන් හරි කරනවා නම් ඒ සෑම අවස්ථාවෙදීම තමන්ගේ සිත තුළ මේ නාම ධර්ම පාලවීමක් හැර වෙන දෙයක් නෙවෙයි කියලා තේරෙනවා නම් බාහිර ලෝකෙ කිසිම සතුටක් තමන්ට නැහැ. ඔය ලෝකේ බාහිර වශයෙන් බාහිර ලෝකයේ බාහිර වශයෙන් සතුරු ඉන්නට පුළුවන්. ඒ වෙනම දෙයක්. නමුත් ඒ පිළිබඳ සිටිවිලි ඇතිවීමයි මෙතන තියෙන්නේ. තමන්ගේ సంతානය තුළ ඒ සිටිවිලි පහළ වුණේ නැත්නම් ඒ සතුරු ඉන්නවද කියලා තමන් දන්නේ නැහැ. එම නිසා ඒක හොඳට තේරුම් ගත යුතුයි. තේරුම් ගත්තාට පස්සේ මේ බාහිර වශයෙන් තියෙන අරමුණු වල කිසිම වැදගත් භාවයක් නැති බව අවබෝධ වීමෙන් යනවා. එහෙම පෙනී යනකොට බාහිර කර්මණු සියල්ලම සිතින් අයින් කරන්නට පුළුවන්. අර ඉස්සෙල්ලා කියෝපේ භාවයේ අම්මාගේ භාවයේ නුරුස්නා ගතිය මනාප භාවය ආදී ඔක්කොම දේවල් සිතේ ඉතිලා ඔක්කොම අයින් කරන්නට පුළුවන්. ඊළඟට බාහිර දෝෂයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ආදී මේ ඔක්කොම දේවල් තමංගේ සිතේ විතරයි මේව වෙන මොකක්වත් නැහැ. ඒ සිතිවිලි වලින් තමයි අපි සෑම ඒ ඉන්ද්‍රියන් අරමුණු වුණාට පස්සේ ඒ ඉන්ද්‍රියන් අගයන්නේ. කොයි ආකාරයෙන් හරි ඒව ගැන තීරණ කරන්නේ තමන්ගේ සිතතුල. ඉතින් ඔය සිතිවිලි ටික නින්දට ගියා වගේ සම්පූර්ණයෙන්ම නැතිලා ගියා නම් මොන ලෝකේ කිසිම අරමුණක් තමන්ගේ సంతානය යනවා ගන්නෙ නැහැ. අපි ලෝක කෙනෙක් ශ්‍රීමති කරලා දවස් දෙක තුනක් ඉන්නවා කියලා ඒ දවස් දෙක තුන ඇතුළ ඔහුට කිසිම අරමුණක් එන්නේ නැහැ. කිසිම සිතක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැතිවට කිසිම අරමුණක් නැහැ. ලෝකේ මොන රූපයක්, මොන සද්දයක්, මොන ගඳක්, මොන රසයක්, මොන පොත්සබ්දයක් තිබුණත් එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ සිතේ තියෙන ස්වરૂපය තේරුම් ගන්න මේ සිත මොකද්ද? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඇති පැවති නැති වෙන සංස්කාර ධර්මයන් මේ සිත කියන්නේ. ඒම අවබෝධ වෙනකොට මේ බාහිර ලෝකයේ තියෙන අරමුණු උපාදාන කරන්නට යන්නේ නැහැ. මේ උපාදාන තෑන එකක්ම ඔය කරුණු නොදන්නා අවිද්‍යාව පාදක වෙලා තිබේ. අනිත් අතින් මේ ආකාරයෙන් බාහිර අරමුණු මේ විදිහට සිතින් උපාදාන කරගෙන සමහර විට කායික ක්‍රියා කරනවා, සමහර විට වාචික ක්‍රියා කරනවා, සමහර විට මානසික ක්‍රියා සිදු කරනවා. එහෙම කායික වාචික මානසික වශයෙන් ක්‍රියා සිදු කරන විට කම්ම සංස්කාර දැනෙනවා. ඒ කම්ම සංස්කාර දැනෙන වෙනකොට ඒ තුනේ දුක්ඛ සම්දේශාත්මක ක්‍රියාත්ම තේන නැවත නැවත ඉදදී සිටි සංසාරයෙන් යන්නට සිදු වෙනවා. මේ දෙකම මේ දෙක සිදු වෙනවා. එතකොට ඒකත් Tamanda පැහැදිලිව තේරෙන්න ඕන මෙතන මේ දුක්ඛ සමුදය සත්‍යයක් ක්‍රියාත්මක වන්නේ කියන කරු. ඊට අමතරව මේ සිතිවිලි නැතුව ඉන්නවනම් කිසිම මනසට බරක් වේසක් පීඩාවක් මොනවත් නැහැ. ඒ සැනසීමෙන් සාන්තව ඉන්නට පුළුවන්. මේ ඇතුළ සමෝතක ඉන්නට පුළුවන් නම් ධ්‍යානයකට ඉන්න පුළුවන් නම් සිතිවිලි මොකක්වත් නැතුව ඉන්නකොට පුදුම සාන්ත නිවියාමකට හිතපත් වෙන හැටි අත්දකින්නට පුළුවන්. එතකොට මේ වෙනත් සිතිවිලි ඇති කරගත්තොත් කියන්නේ ඒකේ තියෙන සාන්ත නිවීම ස්වභාවය නැති වෙන. ඒක නිසා මේ සිතිවිලි ඇතිවීම දුක කියලා තේරුම් ගන්න. එතකොට මේ බාහිර අරමුණු කියන්නේ තමන්ගේ සිතිවිලි ඇති නැති වියාමක්. මේ සිතිවිලි ඇති වී නැති වියාම ඒකාන්ත වශයෙන්ම දුක. ඒකට අමතරව ඒ සිතිවිලි ඇති වීම නිසා කරුණු ලබන කායික වාචික මානසික ආදාමයන් නිසා සංසාරයේ අනන්ත දුක් විඳලා ඉතිරිවෙත දුක් විඳින්නට සිදු වෙන්නේ ඒ විදිහට දුක්ඛ සමුදය සත්‍ය ප්‍රයාත්මක වූවොත්. එතකොට මෙතන දුකක් සහ දුක්ඛ සමුදය සත්‍යයක් තමයි තියෙන්නේ කියන කරුණ තමයි අවබෝධී වෙන්නේ ආයිෂ. මේවා මම කියන දේ මතක තබා ගැනීම හෝ කියන දේ තේරුම් ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ. මේෙන් දැක්කන මෙහි අන්තර්ගත වෙන අවබෝධය සමාගයේ සිතින් ඇතිවීමයි අත්‍යවශ්‍ය වන්නේ. ඒ අවබෝධය නැත්තම් මෙවුවට කිසිම පළක් ප්‍රයෝජනයක් ගන්නට බෑ. ඒ අවබෝධය සමාගයේ සිතින් ඇති වී ඉතේ. එතකොට ඇහැට දක්ඛායතනය කියනවා, ඇහැට පේන රූපවලට රූපායතනය කියනවා කියලා මම මේ කිව්වා. එතකොට රූපායතන නැත්තම් දක්ඛායතනයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැට පේන රූප නැත්තම් දක්ඛායතනය කියලා දෙයක් ඇති වෙන්නට බෑ. කනට ඇහෙන ශබ්ද නැත්තම් සෝතායතනය කියලා එකක් ඇති වෙන්නත් බෑ. නාසයෙන් දැනෙන ගඳ සුවඳ මොනවත් නැත්තම් ගහන ආයතනයක් කියලා එකකුත් නෑ. ඒ වගේම තමයි අනිත් ඉන්ද්‍රියන්ද. මේක හරියට ඊට පස්සේ දකින්න අර තාරා අවබෝධය ඇති වුණාට පස්සේ මේ රූපය, චක්ඛායතන, සෝතායතන, ධානායතන, දිවායතන, කායතන, මනායතන කියන එක මේ කොටස් හයම මම කියලා හිතානිනවා, මගේ කියලා හිතානිනවා, ගෑණියක් පිළිමේ මේ සත්‍යය කියලා හිතානිනවා, ආත්මයක් කියලා හිතානිනවා. දැන් මේ මම බව, මගේ බව, ආත්මීය භාවය කවුද නිර්මාණය කරන්නේ කියලා තමන්ට දැන් තේරෙනවා. තේරෙනකොට තමන්ට තේනවා චක්ඛායතනෙ ඇති වෙන්න බෑ බාහිර රූප නැත්නම්. ඒකවල චක්ඛායතනෙ කියන්නේ බාහිර රූප නිසා ඇති වෙච්ච දෙයක්. බාහිර රූප ඔක්කොම නැතිලා ගියන නැත්නම් ගන්න කලුවටත් වටුනායි කියන හේතුවෙන් මුළු ලෝකෙම එකවර ගන්න කලුවටත් වටුනායි. එතකොට අපිට ඇහෙන් ඇති වැඩක් නැහැ. එතකොට කනට ශබ්ද ඇහිලා ඒ තුනේ සිටිරි ඇති වීමෙන් තමයි සෝතායතනෙ. ඉතින් ලෝකයේ තියෙන ශබ්ද ඔක්කොම නැතිලා ගියන නම් මේ මම මගේ කියන සෝතාපන්නයට පිහිටන්නට තැනක් නෑ. නාසයට ගඳ සුවඳ ඇවිල්ලා ඒ පිළිබඳ සිතුවිලි ඇති වුණොත් ධානායතන බවට ඒ ගාමින්ද්‍රිය පත් කරන්නේ. එතකොට මෙහිදී ගඳ සුවඳ සියල්ලම නිරුද්ධ වෙලා නැත්නම් තමන්ට අමිලා නැත්නම් ඒ ධානායතන කියන මමයාට ඉන්නට හැකියාවක් නෑ. එතකොට මෙතන මේ මමයේ මගේ මගේ ආත්මයක් කියලා මේ ආයතන යම් කිසිකෙනෙක් ග්‍රහණය කරනවා නම් ඒ නිරේ ආකාරයෙන් ග්‍රහණය කරන්නේ මේවා මේ හේතුන් නිසා හටගත් ඵල ධම්මේ කියන ඒ හේතුඵල ක්‍රියා ධම්මේ හරියට දන් දැකින්නට නැහැකම නිසා ඒක නිසා මේ ඇයට පුළුවන්කම තියෙන්නට නැමැති තියෙන්නේ මේ හේතුඵල දෙකක් කියලා අවබෝධ කරගන්න. එතකොට චක්කාසී කියන්නේ හේතුඵල දෙකක්. දෝඩ සක්කායතනය කියන්නේ හේතුඵල දෙකක්. හෝතායතනය කියන්නේ හේතුඵල දෙකක්. අනිත්යෙන් දෙනොත් එහෙම අනිත්යතනොත් ඒ විදිහට තේරුම් ගන්න. මෙතන හේතුඵල දෙකක් වශයෙන් දකිනකොට මේ අයස්කාන්ත වශයෙන් මම කියන්නේ මගේ කියන්නට කිසි දෙයක් මෙහි නැති බව තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙන. එතකොට දැන් හේතුඵල දෙකක් වශයෙන් දැකලා අනාත්ම වශයෙන් දැක්. අනිත් අතින් චක්ඛායතනය කියන්නේ මොකද්ද? ඇහැ හේපාගිය වගේ තිබෙනවා. ඊට පස්සේ ඇහැට රූපයක් හමු වුණා. ඒ චක්කු ප්‍රසාද රූපේ තුළින් ඒකේ පිළිබිඹුව වැටෙනවා. දැනීම බවට පත් වෙනවා. ඊට පස්සේ විවිධ සිතිවිලි ඇති වෙනවා. ඒ සිතිවිලි ඔක්කොම නැති වෙනවා. එතකොට මේ ඇහැ නිසා පහළ වෙන ඒ ඔක්කොම සම්පස්සායතන වශයෙන් හඳුන්වනු ලබන සිටිවිලි ධර්ම වල ස්වરૂපය මොකද්ද? ඇති වෙලා පැවතිලා නැති වෙලා යන නිරුද්ධ වෙලා යන නිරුද්ධ වෙලා ගියාට පස්සේ මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් අද උදේ ඉඳලා මේ දක්වා යම්තා ශබ්ද අහලා සෝතායතනේ මේ ආගේ සංකාමිතර ක්‍රියාත්මක වුණා නම් ඒ වැටක්වත් මේ විලාවේ දැනෙන්නේ ඔක්කොම නිරුද්ධ වෙලා ගිහලා අද උදේ ඉඳලා මේ දක්වා රූප දැකලා චක්ඛායතනේ ක්‍රියාත්මක වුණා නම් ඒ සිටිවි දැන් එකක්වත් නැහැ. ඔක්කොම නිරුද්ධ වෙලා ගිහින්. ඊයේ ගැන කියන්නට දෙයක් නැහැ. අවුරුදු ගානකට උඩ සත්‍යයක් නෙවෙයි, සම්පූර්ණයකට සමයකට උඩ සත්‍යයක් වුණාම. එතකොට මේ ඉන්ද්‍රියන්ට අරමුණු හමුවීම නිසා පහළෝ සිටිවිලි ධර්ම ඇති වෙච්ච ගමන්ම නැති වී යන නිරුද්ධ වී යන මේ සිතේ ධම්ම තියෙනකොට තමයි මේක මම කියලා හිතන්නේ, මගේ කියලා හිතන්නේ. ඒ මම මගේ කියලා හිතන එක සිතේ ධම්ම තමයි. මේ සිතේ ටික නැතිලා ගියාට පස්සේ මම කියලා ගන්නත් මොනවද ඉතුරු වෙන්නේ, මගේ කියලා ගන්නත් මොනවද ඉතුරු වෙන්නේ කියලා බලන්න. තමන්ට තේරෙන්න ඕනේ හැට රූප දැකලා මෙහෙම සිතේ තියෙනවා, සිතේ ටික නෙමෙයි දැන්. එතන මොකක්වත් නැහැ. කනට ශබ්ද ඇහෙනවා, ශබ්ද ඇහිලා සිටින එකක් ගැතෙන ඒ සිටින එකක් නැති වෙලා යනවා. ඊට පස්සේ මොකක්වත් නැහැ කිසි. නාසයට ගඳ සුවඳ එනවා, සිටින එකක් ඇතිවෙනවා, ඒ සිටින එකක් නිවිලා යනවා. ඊට එතනක් කිසාවක් හිතවන්නේ. දිවටත් එහෙමයි, රසයක් ගෑවුණු සිටින ප්‍රමෝහයක් පහළ වෙනවා, මේ සිටින එක ඇතුළු වුණා, පැවතුණා, නිරුද්ධ වුණා. ඊට පස්සේ ශේෂ වෙන දෙයක් නැහැ. ආයත ස්පර්ශයක් හමු වුණාට පස්සේ ස්පර්ශ කියන්නේ කායයට ගෑවෙන ස්පර්ශිත වෙන දේවල්. තමන්ගේම කාය වෙන්න පුළුවන්, බාහිර පණ ඇති දෙයක් වෙන්න පුළුවන්, බාහිර පණ නැති දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ ශරීරයේ ඇතුළෙම තියෙන වායු ධාතු, තේජෝ ධාතු වැනි කවර ධාතු කොටසක් හරි වෙන්න පුළුවන්. එතකොට මේවා ස්පර්ශ වීම නිසා යම් කිසි සිතිවිලි ටිකක් ඇති වුණා නම් ඒ සිතිවිලි වල ස්වરૂපය එතනම ඇති වී නැති විය. නැති වුණාට පස්සේ ඒවා කිසිවක් ඉතුරු වෙලා නැහැ. ඒ සිතිවිලි දෙස බලුවහම ඒවත් කිසිවක් දන්නේ නැහැ. මනසට යම්කා සිටිලියදී මනසින් හිතුවනම් මනසට අරමුණු වමිලා සිටිලි පාලුණා ඒ සිටිලි ඇති වුණා පැවතුණා යුද්ධ වුණා. යුද්ධ වුණාට පස්සේ මොකක්වත් නැහැ ගන්නට දෙයක්. මෙන්න මේ ආයතන හයතම මේ සිටිලි නිරුද්ධ වී යාමෙන් පසුව මොකක්වත් ගන්නට දෙයක් ඉතිරි වෙන්නේ නැති බව දකිනින් ඇතිකරගත හැකි ශූන්‍යතාවයේ දකින්න බලන්න. එකෙක්ක් අරගෙන බලන්න පුළුවන්. එයා අරගෙන බලන තරම් කන අරගෙන නාසයේ දිව ශරීරයේ මනසෝ වෙන්වෙන් වශයෙන් අරගෙන බලලා ඔය හැම එකතු කරන්නත් පුළුවන්. නැත්තම් හැම එකවල දකින්නටත් පුළුවන්. එහෙම බලනකොට තමන් ඝන කරුවකට පස්සනවා වගේ සිත නිසලව සාන්තව නිවිලා යනවා. මොකද බාහිර අරමුණු වල එල්බගෙන එල්ලි සිටිවිලි පහළ වුණේ ඒ අරමුණු විරුද්ධ වුණාට පස්සේ සිටිවිලි වලට එල්ලෙන්නට තැනක් නැහැ. ඒකයි ඉන්නවන්. එතකොට ඒ තත්ත්වයට පත් කරගන්නකොට අර බාහිර අරමුණු වලින් පහළ වූ සිටිවිලි වල කිසිම ආඥාවක් කියලා ගන්න දෙයක් නැති බව පැහැදිලිව අවබෝධය තිබේ. එතකොට මේ ආකාරයෙන් තමන්ගේ රූප චක්කාතන සෝතාතන ආඝානාතන ආදී ආයතන හයතම බලන්න පුළුවන්. නැත්නම් මේ විදිහට කරත් බලන්න. අපේ මුළු පංචස්කන්ධ ධර්මයන්මයි මේ ආයතන වශයෙන් බලන්නේ අපි. ඇහැ තියෙනවා. ඇහැට සිටිවිලි රූප දැකලා සිටිවිලි ටිකක් ඇති වෙති නැති වෙන. ඒක වෙනම දෙයක්. කන තියෙනවා කනට ශබ්ද ඇහෙනවා ඒ පිළිබඳ සිටිවිලි ටිකක් ඇති වෙති නැති වෙන. ඒක තවත් දෙයක්. ඇහැට පහළ වෙන සිටිවිලි නෙමෙයි මේ කන නිසා පහළ වෙන සිටිවිලි. ඒක දෙකක්. එකම නෙමෙයි. ඊළඟට නාසයට ගඳ සුවඳ හැම වෙලාවෙම සිටිවිලි පහළ වෙනවා. ඒක තවත් දෙයක්. දිවට රස පහළ වෙලා සිටිවිලි ඇති නැති තියෙන. ඒක තවත් වෙනස්ම දෙයක්. කායට ස්පර්ශ පහළ වෙලා සිටිවිලි ඇති වෙනවා නම් ඒක ඒ අනිත් ඔක්කොටම වෙනස් වූ දෙයක්. මනසට අරමුණු හැම වෙලාවෙම සිටිවිලි පහළ වෙනවා. ඒකත් අර අනිත්‍යවා වගේ නේ සම්පූර්ණයෙන් වෙනස් වූ ධර්මයක්. අනිත්‍යවා වගේම දෙයක් නෙවෙයි. ඒක මෙන් වූම ධර්මයක්. මේවා පුදු එක මෙන් වූ ධර්ම වශයෙන් අවබෝධ කරගන්න. ඇහැට පහළ වෙලා යන සිටිවිලි වෙනම දෙයක්. කනට පහළ වෙලා තියෙන සිටිවිලි තවත් දෙයක්. ඒ ආදී වශයෙන්. එතකොට මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ මෙතන සත්‍යයක් කියලා හිතන්නේ මොකක්ද කියලා මෙහිදී බලන්න. එහෙම බලන විට පහළවන්නේ අර මනසේ සිටිවිලි ඇති නැති යම්. මේ හය හැර මේ කොටස් හය හැර මෙතන වෙන මොකක්වත් තියනවද කියලා බැලුවොත් Tamanthama පැහැදිලිව පේනවා මේ හය හැර වෙන දෙයක් නැහැ කියලා. අපි දෝ කේක් ගෙඩියක් කෑලි හයකට කපලා හය පැත්තකට ඈත් කළායි කියලා. හය දිනක් කෑලි හයක් ගත්තා. හයකට කැපුවා. එතකොට කේක් ගෙඩිය තියෙන මොකක්වත් නැහැ. මේ වගේ මේ Tamanthama ශරීරයේ ආශිත සම්බන්ධ කරගෙන මේ පංචස්කන්ධ ලෝකයේ සම්බන්ධ කරගෙන මේ දැනුම අතිකර ගතිය කියන. එහෙම බලනකොට මේ ඇහැ තියෙනවා, ඇහැ සම්බන්ධ රූප කොටසක් තියෙනවා. ඒක වෙනම දෙයක් කියලා අයින් කරනවා. කන තියෙනවා, ඒක හා සම්බන්ධ දෙයක තවත් දෙයක් කියලා ඒකත් අයින් කරනවා. අයින් කරන්නේ මේවා ඔක්කොම ඇති වෙලා නැති වෙලා යන නිරුද්ධ වෙලා යන ධර්ම මොකක්වත් මෙතන මම වගේ කියලා ගන්නට නැහැ කියන අවබෝධයෙන් යුතුව. නිකන් අයින් කරන්නට බෑ. එතකොට අනිත් සංඥාවත් එහෙම අයින් කරන අයින් කළා පස්සේ සම්පූර්ණ කිස්භාවයකට ශෝණි තත්ත්වයක සිදුපත් වෙනවා. මේ විදිහට මේ ආයතන අරගෙන භාවනා කරන විට ඔය විවිධ ආකාරවලින් චිත ශෝණ්‍යත්වයකට පත් කරගන්න පුළුවන් ශක්තිය දෙන්නේ. හැම දිනකටම එකම ආකාරයෙන්නේ විවිධ මේකේක පුද්ගලන් දෙක එක ආකාරමින් මේ අත්දකින්න දෙන්නේ. ඒ කියන්නේ ඒ ශූන්‍යතාවයේ මට්ටම එක් විවිධ වෙනවා. ඒක වෙනා ලබන ශූන්‍යතාවයන්ගේ ගැඹුරු භාවයන් අඩු වැඩි වෙනවා. ඒ අයගේ සමාධි ප්‍රඥාදී කරුණ මත. එතකොට මේක හරියට තේරුම් ගත්තට පස්සේ ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කාය දැනෙන ස්පර්ශ මනසට දැනෙන අරමුණු මේවා ඔක්කොම තමන්ගේම නාම ධර්ම පමණයිනේ කියලා බලන්න. ඒ නාම ධර්ම ඔක්කොම ඇතිර නැතිර යන බාහිර ලෝකයේ අරමුණු ඒකට නැති යන්න තෝරන බාහිර ලෝකේ නොපෙනී යන තමන්ගේ ශරීරයට විශ්වල නොපෙනී ගිය මෙතෙන්දී බාහිර ලෝකේ නොපෙනී යන. එතකොට තමන්ගේ ශරීරයයි බාහිර ලෝකයයි දෙකම ඉස්රාවේ පස්සෙන් පස්සෙන් හැටි දකින්න පුළුවන්. ඔය ටිකක් එහාට තව යන්නට ඕන නම් මේ අරමුණු පොඩේ තියෙන මුලාව අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි මේ ඉස්සර මේ ඇයිද පරිචේ උපමාවක් කියනවා. අපි එන ලස්සන කේක් කියලා තියෙන සුවඳවත් එකක් පාන්ද පාටක් තියෙනවා. හොඳ මුදු භාවයක් තියෙනවා. හොඳ රසයක් තියෙනවා. ඉතින් ඒක පුද්ගලයෙක් මේ කේක් කියලා දකිනවා. දැක්කට පස්සේ මේ කුජලද මේක අල්ලලා ගන්න ඕනේ. ඉතින් අල්ලනකොට යාට දැනෙනවා ඒකේ ඉස්සරහ තියෙන මොද්දු භාවය හරි කවරක් හරි. ඊට පස්සේ මෙයා නැහැට කියලා මේක ඉඹිනවා. ඊට පස්සේ මෙයා කෑල්ලක් කඩේ තියාගෙන කනවා. මේ විදිහට කටේට කරලා මේ කුජලගේ සිතේ තියෙන මොකද්ද? ඇහැට දැක්කපු රෝමකේ කෑල්ලමයි මං අතින් ඇල්ලියේ. ඒකමයි මම මේ නායක කියලා ඉන්නේ. ඒකමයි මම මේ කන්නේ. මේක තමයි අරමුණු මුලාව තියෙන්නේ. ඇහැට පේන්නේ යම් කිසි දෙයක මතු පිට තියෙන පාට විතරයි. ඒක ඇතුලේ තියෙන පාට දකින්නවත් බැහැ. ඕනෑම වස්තුවක ඕනෑම කෙනෙකුගේ මතු පිටින් තියෙන වර්ණයේ පමණයි ඇහැට දකින්නට පුළුවන්න්නේ. ඒක ඇතුලේ තියෙන වර්ණයක් දකින්නවත් බැහැ. මතු පිට වර්ණය. සමහරවිට යම් කිසි හැඩයක් අපිට දැක්වෙන්නේ නැහැ. ඒ හැඩය සත්‍ය වශයෙන් තියෙන එකක් නෙවෙයි. මොකද අපි දෘෂ්ටි කෝණ කීපයකින් බලනකොට විවිධ හැඩවලට අපිට ඒක පේන්නේ. ඒක නිසා අපි බලන තැන අනුව තමයි අපිට පේන හැඩය දැක්වෙන්නේ. ඒක නියම හැඩය නෙවෙයි. ඒ නිසා ඇයට පේන්නේ වර්ණ රූපයක් පමණයි. අපි එතකොට ගේක් කැල්ල දකින පුද්ගලයා දැක්කේ මොකද්ද? අර ඒ ගේක් කැල්ලේ තිබෙන මතු පිටින් තියෙන වර්ණයේ පමණයි. මේ කුචින මේක අල්ලනකොට සිසිලසක් දැනෙනවා. සීතල දෙතමනයක්. ඒකේ තියෙන ආපෝ ගතිය. එහෙනම් ඒ වගේම ඒක රසණයක් හෝ සීතලක් වශයෙන් දැනෙන්න පුළුවන්. මේකේ තියෙන තීජු ගතිය. ඒක මුද්දු වලට දැනෙන්න පුළුවන්. ඒකේ තියෙන පටවි ගතිය. ඉතින් මේ ධාතු කොටසක් තමයි අතින් අල්ලනකොට එයාට දැනෙන්නේ. අර වර්ණේ එයාට අතින් අල්ලන්න බෑ. දැනෙන්නේ නැහැ. නමුත් එයා හිතන්නේ මේ මොන තමයි අල්ලන්නේ. ඊට පස්සේ මෙයා මේ කණයට කියලා ඉඳිනකොට ඔහුට අර වර්ණේ ඉඳින්නද බැ බඩවියාකෝ තේජෝ දාතු ඉඳලා ඒකෙන් දැනීමක් ඇති කරගන්නද බැ ගන්ධ රූපයේ තියෙන ඒකේ ගන්ධ රූපයේ කියන්නේ අර මූල ධාතු හතරෙන් නිසා ඒකේ උපාදාය රූප. ඒකයි නාසයෙන් ඔහු දැනගන්නේ. එහෙන් දැනගන්නේ වර්ණ රූපයේ කියන උපාදාය රූපය. එතකොට නාසයෙන් දැනගන්නේ ගන්ධ රූපයේ කියන උපාදාය රූපය. يعني ඒක දකින්නද බැ. ඊළඟට දිවට තියෙන දිවෙන් දැනෙන මනුස්සයාට කනකොට ඒකේ රසය දැනෙනවා. දිවෙන් දැනගන්නේ අර එකක් මේ කලින් කියපේකක් වන්නේ ඒකේ තියෙන රස රූපේ. රසය කියන්නේ තර මූල ධාතු හතර නිසා ඇති උපාදාය රූපය. ඒතකොට එකම දේ නෙවෙයි මේ හැම ඉන්ද්‍රියන්ටම අරමුණු උනේ. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ එකම දේ තමයි හැම ඉන්ද්‍රියන්ටම අරමුණු උනේ කිය. නමුත් අර ඇහැට රෝමේ කේක්කල දකින්කොටම ඒකේ වර්ණ රූපයේ ආත්මතු පිටින් වර්ණේ දකින්කොටම අර සිතින් හිතෙන් හිතා ගන්න පුළුවන් ඇතුලේ තියෙන මේ විදියට රසයේ මේ විදියට සුවඳ මේ විදියට සිතින් ඕන දෙයක් හිතන්න පුළුවන්. අනිත් ඉන්ද්‍රියන් වල නෙවෙයි. ඒක නිසා සිතේ ක්‍රියාදාමයේ මෙතනින් බලපාන. එතකොට ඒ පුද්ගලයා ඇල්ලියේ වෙන එකක්, කිම්බේ වෙන දෙයක්, පෑවේ වෙන දෙයක්, දැක්කේ වෙන දෙයක්. නමුත් ඒක එකම දෙයක් වශයෙන් මුලාවකට පත් වෙලා තියෙනවා. මේක ටිකක් ගැඹුරින් ඉවසතුව ගියාට පස්සේ නිවසට ගියාට පස්සේ කල්පනා කරලා බලන්න. පණ ඇති කෙනෙකුට මේක ආදේශ කරලා බලන්න. පණ ඇති කෙනෙක් තමන් දපිනවා, තමන් අල්ලනවා, තමන් සෙඳිනවා, ඔය මොකක් හරි කරනවා. මොකද්ද සත්‍යය කියලා ඕක විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේක ටිකක් කල්පනා කරලා අවබෝධ කරගන්න. එතකොට එතන අරමුණු වල අරමුණු පිළිබඳ තියෙන මුලාව කර්ම දොස අඩු කරගන්නට පුළුවන්. කනට ඇහෙන ශබ්ද ලෝකේ අනන්තවත් තියෙනවා. මේ ශබ්ද වලින් අපි දැනගන්නේ අර මූල ධාතු හතර නිසා ඇදී ශබ්ද රූපේ පමණ. වෙන කිසි දෙයක් කනට අහන්න බෑ. අපි යම් කිසි ශබ්දයක් අහනකොට සිතින්ම වා ගන්නවා. මේ සමහර විට අපි නෝ ලස්සන කතා හඳන්නා කියන්නේ ආ මෙයා ලස්සන කෙනෙක් වෙන්නවා, මෙයා තරුණ කෙනෙක් වෙන්නවා ආදී විවිධ විදිහට ඉතින් සමහර නොදැකම සිතින් ඇති කර ගන්න පුළුවන්. ඒ සද්ද මාත්‍රයක් විතරයි මේ ඇහින්නේ. සමහරට ඒ ඇති කරගත්තු සිතිවිලි මාත්‍රේ සම්පූර්ණයෙන් වැරදිකක් වෙන්න පුළුවන්. අපි හිතමු හොඳ ලස්සන ගායකයෙක් හරි ගායිකාවක් හරි සුන්දරක් කියනවා කියලා. ඉතින් මේ සින්දුවට අනුව තමන්ගේ හිතේ දැනෙනවා තමන් එයා දැකලා නැත්තම් ආ මෙයා මෙහෙම කෙනෙක්, මෙහාම කෙනෙක් කියලා. නමුත් බලන්නටත් අප්‍රිය ඊටා වාසික තත්ත්වයේ සිටින කෙනෙක් වෙන්නටත් පුළුවන්. ඉතින් මේක නිසා මෙතන අරමුණු වල මුලා වෙන ස්වરૂපයක් තියෙනවා. මෙන්න මේ අරමුණු වල මුලා වන ස්වરૂපේ දකින්න. බාහිර ලෝකයක් අපි දකිනවා කියන්නේ මතු පිටින් තියෙන වර්ණ රූපයක් දැකීම පමණයි. බාහිර කෙනෙක් හරි සත්‍යයක් හරි වස්තුවක් හරි වුණා එක වෙන දෙයක් නෙවෙයි. බාහිර ශබ්දයක් අහනවා කියන්නේ මූල ධාතු හතර නිසා ඇති උපාදා රූපයක් ඇසීම ඒ හැර වෙන දෙයක් නෙවෙයි. ඇසීම කියන්නේ තමාගේ සිත තුළ සිටින ටිකක් පහළ වෙන. බාහිර ගන්ධසෝඳක් අපි ආග්‍රහණය කරනවා කියන්නේ අර ගන්ධ රූපේ ආග්‍රහණය කිරීම නිසා දෙන දෙයක් නෙවෙයි. සත්‍යත් එහෙමයි කායත දෙන ස්පර්ශ ගැන තීන්දර දතියි. මනස දෙන්නේ විවිධ ධර්මණු කියන්නේ තමන් ගේම නාම ගන්න වෙන මොකක්ද? තමන් ගේම සිටිවිද. මෙතන මහා විශාල මුලාවක් තියෙනවා. මේ සිටිවිලි ටිකක් ඇතිල නැති වී යාම ඇර මෙතන වෙන මොකක්ද? ඈට රූපයක් දැකලා වර්ණ රූපේ දැකින ඊට පස්සේ තින් නොයේ ආකාර සිටිවිලි ඇති කරගන්න. ඒ සිටිවිලි යාගේ සිත තුනම පහළවන්න. ඉතින් මේක හරියට තේරුම් ගන්න පුළුවන් නම් අනිත් ඉන්ද්‍රියන්ට ඒහා සම්බන්ධ කරලා තේරුම් ගන්නට හැකියාව තියෙනවා නම් මේ ලෝකයේ තියෙන අරමුණු කෙරෙහි පවස්නා වූ සමාගයේ සිටි ඇතිවිය හැකි මුලාව තේරුම් ගන්න පුළුවන්. මේ මුලාවට කියන්නේ අවිද්‍යාව කියලා නොදක්කන්නේ. මේ අවිද්‍යාව දකින්නේ ප්‍රඥාව. අවිද්‍යාව කියන එකත් සිටි ධර්මයක්. ප්‍රඥාව කියන එකත් සිටි ධර්මයක් නාම ධර්ම. ඒකත් ඇතිල පැතිලන කියලා. මෙන්න මේ තත්ත්වයේ හරියටම බාහක අරමුණු ඔක්කොටම ඔක්කොම පිළිබඳ දැක්කොත් එහෙම බාහිර ලෝකයේ තියෙන පිටින් බැලුවට මොකක්වත් අරමුණු ගන්න බෑ. අපි හිතන බාහිර දේවල් ගැන හිතුවට හිතන්න බෑ බාහිර අරමුණු නැත්තේ නැති කියලා. සිත තුළ සිතට අරමුණු වෙන්නේ නැති කියලා. ඒක මහා විශාල ශූන්‍යතාවය මුළු විශ්වයෙන් කිසියම් පත්ත. එතකොට තමන්ගේ සිත දිහා තමන් බලනොත් ඒකක් කිසිල. මෙන්න මේ තත්ත්ව දෙකම ඇති වුණොත් එහෙම ඒ හිස්විති ධර්මයේ පවා නිත්‍ය එකක් නෙවෙයි. ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ වෙනත් වෙනත් ආකාරවලින් කවර ආකාරයකින් හරි සිතේ ධර්මය තියෙන පුළුවන්. ඕක නැති වෙලා යනවා අනිත්‍ය දෙයක්. ඒත් ඒක තියෙනවා. ඒ දැන් හිස්භාවයක් දැන් පවතින. ඒක තමයි ඒ වෙලාවේ මම මගේ ආත්මය කියලා කියන දේ ඉතිරිලා තියෙන්නේ. ඒක තියෙනකොට එහෙම කියන්නද පුළුවන්. දැන් මේක තව ටිකකින් නැති වුණාට පස්සේ නිරුද්ධ වෙන නැත්තට නිවිලා ගියාට පස්සේ මොකක්ද හිතවන්නේ මම මගේ කියලා ගන්න. ඒකනම් මොකක්වත් හිතවන්නේ. ඒතකොට ඒකත් තමයි. ඒකත් අනිත්‍ය ඒකත් සංස්කාරයි. අන්න එතකොට නිවනට සිතපත් වන්න පුළුවන්. කලින් නිවනට පත් වෙලා තියෙනවා මේ ඵලයකම සිතපත්. ඒකෙත් පැරියලා ඉන්නේ නැහැ තේපා වෙන දාවල්. මේකත් සිතිවිලි මාත්‍රයක්. නිවන දැන් අද්දිනවා නිවන සිතක් තියෙන දැනීමක් තියෙනවා දැනීමෙන් ධර්මණු දෙයක් තියෙනවා ඒක තමයි නිවන. නිවිලා දැනීම තියෙන නින්ද කියලා නෙවෙයි දැනීමට අරමුණු වෙච්ච දෙයක් තියෙන. ඒකත් කොට මෙතන මේ චිත්ත සංස්කාර ධර්මයක් තියෙනවා. මේ චිත්ත සංස්කාර ධර්මයට අරමුණු වෙච්ච දෙයක් තියෙනවා. වෙන දෙයක් මෙතන නැහැ. මේකත් චිත්තක දෙයක් නෙවෙයි. මේකත් නැතිද? ඒක ඉන්නකම් විතරයි ඒක පවතින. ඒක නැතුණාන් පස්සේ ඒක නිරුද්ධ වෙනවා. මේකෙත් මම මගේ දැන් කියලා ගන්නද දැන් මේකත් අතාරින්න කියලා අතාරින්න. දැන් මේකත් අතාරින්න පස්සේ ඊට වඩා පුදුම ශාන්ත සත්‍යයකටපත් ඉතින් කාන්ද බලයෙන් පස්සේ නම් ඕකත් අනිත්‍යයි. ඒකත් නිත්‍ය නෙවෙයි. ඒකත් නැතිලයි. කිසිවක් නිත්‍ය නෑ සෑම දෙයක්ම අනිත්‍යයි. මේකත් සතහන් මාසෙවත් සාහරින්න. ඒ අපේයියට පස්සේ දැන් මොකක් පස්සිත චකර තියාගන්නදද සම්පූර්ණ නිසලත්තේමපත් වීමි. ඒකත් සතහතේමත් කියනන අත්හැරීමත් සතහරිමා කියලා අදහරින්න ඒන් යාට අතහරින්න දෙයක් නැතිවලා. සිතන කාන්ත සැනසීමේ ස්වરૂපයකට සිතපත් කරගන්නට පුළුවන් සමාධි ප්‍රඥා දියුණු වෙලා තිබෙනවා. ඒ විදිහට ආයතන 6 සහ බාහිර ආයතන 6 සහ අධ්‍යාත්මික ආයතන 6 අනුව නිසි පරිදි භාවනා කිරීම තුළින් ওই වගේ තවසක් ප්‍රතිඵලයක් උනත් ගන්නට පුළුවන් සම්පේදක. ඒ අනුව පිළිපදින්න බලන්න තමන්ගේ ශක්ති ප්‍රමාණයට අනුව ඉගෙනම ප්‍රතිඵලයක් නොවුනොත් පහළ මට්ටමේ රෝකට් ඵලයක් ගන්නට පුළුවන් වේ. ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ හැටත් මේ නුඹ ආන්දහස මේ ජීවිතයේම සාර්ථක කරගන්නට ලැබේවා කියලා ආශංසනය කරමින් මේ දේශනාව දැන් නිමිත කරමු. දෙවියන් ලබුකින් දෙමු ආකාශත්හාදීන් පාටිකින්. ආකාශත්හාදී බුම්මත්තා දේවානංගා මෛද්දිකා පුඤ්ඤං කන්නං මොදිස්සවා කියන්නත් සංසාසනං ආකාශත්හාදී බුම්මත්තා දේවානංගා මෛද්දිකා පුඤ්ඤං කන්නං මොදිස්සවා කියන්නත් සංදේශනං ආකාශත්හාදී බුම්මත්තා දේවානංගා මෛද්දිකා පුඤ්ඤං කන්නං ලිස්සා චලන්දස්සන් තුමන් කරන්තේ විවාදන සීලස නිච්ඡං මුද්ධා පිටායනෝ කත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්න සුඛං බලං ආයාරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ ච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමෙන්දතු සෝපත්තේ වා නිවසලදී.